കാരക സ്വഭാവ് അത് വിസർജന പ്രാജ്ഞറ്റും പറ്റി കാരക സ്വഭാവസ്ഥ. പണമൂന്ന് ഉപലേഖനെ ശീർഷാങ്കി കസിയ ഹത്തലി സ്നമേ ദസിയാനൂഹത്ത് സഹ തുൻസിയത്തുന് വെലന്ത് വാണിജ്യ ആഹാർ സുരക്ഷിതാമാത്യാശേ ശീർഷാങ്ക്ഷ കസിയ ദാസേ ദസിയാനൂപഹ ദസിയാനൂഹട്ട് സിറ്റ് തുൻസിയതെക്ക് വെവലി കർമാന്തമാത്യാശേ ശീർഷാങ്കി കസിയ തിസ്പഹ ദസിയ അസൂനമേ ദസിയാനൂത്തുന് സഹ തുൻസിയ തിസ്ഹത് സലകാബലീമ നമേ തിയേ സിത ഹത ദക്വാ කපහැරීම් බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා
සුදි කතානායකතුමයි කපහැරීමක් ඉතින් මම කවදාවත් යෝජනා කළා නැහැ මේ අවුරුදු තුනටම ඔබතුමා ඒක දන්නවා හැන්සාඩ් එකෙත් ඒක තියෙනවා ඒ අනුව ගරු කතානායකතුමනි 2023 විසර්ජන පනත් කැටුම්පත කාර්ක සභා අවස්ථාවේ අද දින 2022 11:30 බදාදා විවාදයට ගැන අමාත්‍යංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තුව ආයතන වල අදාළ අංක 149 303 297 ඒ වගේම 116 295 298 සහ 302 ඒ වගේම 135 289 293 සහ 337 ධන වැශීෂයන් එක් එක් වැඩසටහන්හි සියලු පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් වශයෙන් මම ගිය අවුරුද්දේ නම් රුපියල් 5000කින් වැඩි කරන්න කියලා යෝජනා කරේ දැන් ජීවන වියදම වැඩි වෙලා රුපියල් බලු වෙලා ඒ නිසා රුපියල් 10කින් කපන එක නෙවෙයි අපි යෝජනා කරන්න ඕනේ තව මුදල් වැඩි කරලා දෙන්න කියලා ඒ නිසා රුපියල් 15000කින් වැඩි කළ යුතුයි යෝජනා කරමින් ගියපාර මම 5000කින් කියපේ හැන්සාඩ් එකේ තියෙනවා මෙවර 15000කින් වැඩි කළ යුතුයි යෝජනා කරමින් මම මගේ ඉදිරිපත් කිරීම පටන් ගන්නවා දරු කතානායකතුමනි මේ අමාත්‍යංශ තුනේ වෙන් කරලා තියෙන මුදල බලපුවාම සැලකිල්ල හොඳට පේනවා ඇමතිතුමාලට නෙවෙයි මේ ශේෂ්ඨයට ඇමතිතුමාලටත් ඒකේ යම් කොටසක් එනවද නැද්ද කියලා මම දන්නේ නැහැ මොකද අමාත්‍යංශ 9කට 10ක් කියලා කිව්වොත් වාරි මාර්ගත් එක්ක 10කට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණය 90%ක් සමස්ත රුපියල් බිලියන 3657න් 90%ක් ඒ කියන්නේ බිලියන 3287 දැන් අපි බලමු වැවිලි කර්මාන්තයට බිලියන 14යි කර්මාන්ත අමාත්‍යංශ දැන් අපේ බැලුවොත් මහ බැංකු වාර්තාවේ අපි කතා කරන්නේ කුෂි කර්මාන්තය කර්මාන්ත සහ සේවා ඒතර ප්‍රධාන අංශයක් ඔබතුමා හිටපු කර්මාන්ත ඇමතිවරේ ඒ වගේම සිරිල් මැතිව් මේර පාර්ලිමේන්තු හිටපු කර්මාන්ත ඇමතිතුමා යටතේ ඔබතුමා පරන්තන් රසායන කර්මාන්ත ශාලාවේ සභාපතිවරයා විදියට වැඩ කරා 1983 එක්සත් ජාතිපක්ෂයෙන් හක්මනට මැතිවරණයට ඉදිරිපත් වෙන්නට ප්‍රථම ඉතින් ඒ නිසා ඔබතුමා දන්නෝ කර්මාන්ත අමාත්‍යංශ කියන්නේ කොපමණ වැදගත් අමාත්‍යංශයක්ද කියලා ඉතින් ඒ නිසා කර්මාන්ත අමාත්‍යංශයට රුපියල් බිලියන 8යි ඊළඟට අපේ වෙළඳ ඇමතිතුමාගේ වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතාවය කතා කරන්නේ ආහාර සුරක්ෂිතතාවය ඔබතුමා නෙවෙයි ආණ්ඩුව උදේ ඉඳලා හවස් වෙනකම් කටේ කියලා හිඳනකම් හක්ක ගෙවෙනකම් කතා කරන්නේ ආහාර සුරක්ෂිතතාවය වෙන් කළ තියෙන මුදල කීයද රුපියල් බිලියන 6යි ඉතින් ඒ නිසා මෙහෙම අමාත්‍යංශයක් යටතේ තමයි අද මේ කතා කරන්නේ මුළු රට ඉල්ලන්නේ ආර්ථික දේශපාලන සමාජ ක්‍රමයේ වෙනස ගැඹුරු ප්‍රතිසංස්කරණ. ඒතර ගැඹුරු ප්‍රතිසංස්කරණ ඇති කරනකොට එක පැත්තෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ. ඒතර ආර්ථික ප්‍රතිසංස්කරණ වල ප්‍රධාන අංශ දෙකක් තමයි අද අපි මේ කතා කරන්නේ. කර්මාන්ත වෙළඳ. ඒතර වැවිලි කර්මාන්තත් මේකට අපිට ඇඳ ගන්න පුළුවන් ගරු ඇමතිතුමනි. ඒ නිසා ඊටාම සොච්චම් මුදලක් වෙන් කරලා හැකියාව තියෙන උනන්දුව තියෙන නිර්මාණශීලී පුජ්‍යලයන්ගෙන් වැඩ ගන්න නැතුව ලිබ්බොක්කට දාලා තියෙන මොකද කියලා මට තේරෙන්නේ නැහැ. ඒක කුහක විවේචනයක් නෙවෙයි. ඒක සාහසික විවේචනයක් නෙවෙයි. ඒ විවේචනය කරන්නේ මේ ශේෂ්‍ය තුල අවුරුදු ගානක් අද මම මේ කපාහැරිම නෙවෙයි මම මුදල් වැඩි කිරීම යෝජනා කරේ. මේ යෝජනා කරපු මගේ මේ තුන්වෙනි අවස්ථාව. එතකොට ඒ වගේම මේ ශේෂ්‍ය තුල මාස 13ක් විතර කාලයක් යම්කිසි මට්ටමකින් වැඩ කරපු කෙනෙක් විදිහට මේ අමාත්‍යංශය යටතේ තියෙන ආයතන පිළිබඳව මම එකින් එක කතා කරන්නේ නැහැ. ඒකට හේතුව මම එහෙම කතා කරන එක ප්‍රයෝජනයක් අඩුයි කියලා කල්පනා කරනවා ගරු කතානායකතුමනි මම අද මගේ කතාවට එද්දිත් මේ දවස් කීපෙත් පෙරලා බැලුවා මම මේ පිළිබඳව පළවෙනි කතාව 2020 දෙසැම්බර් 4 වෙනිදා අයවැය විවාදිත කළා කියලා ඒක හැන්සාඩ් වාර්තාවේ ඉතා පැහැදිලිව තීරු අංක 2005 සිට 2008 දක්වාත් ඉන් පසුවත් මගේ කතාව සම්පූර්ණයෙන් තියෙනවා. ඒතකොට මම ඒකේ එක එක අමාත්‍යංශයට තියෙන ආයතන වෙනුවෙන් ගෙන යා හැකි වැඩපිළිවෙල පෙන්නලා තියෙනවා. අර මම කියපු තීරු අංකත් ඒ වගේම තීරු අංක 2017 සිට 2029 දක්වාත් 2021ට දාලා අයවැය විවාදයේ කාර්යක සභාව අවස්ථාවේදී 2020 දෙසැම්බර් 4 හැන්සාඩ් එකේ. ඉන් පස්සේ මේ ගෙවෙන අවුරුද්දේ අයවැය විවාදයට අදාළව මම කතා කරලා තියෙන්නේ 2021 දෙසැම්බර් 8 වෙනිදා. ඒක එදා හැන්සාඩ් වාර්තාවේ තීරු අංක 2279 ඉඳලා තීරු අංක 2289 2290 දක්වා තියෙනවා. ඉතින් ඒ නිසා මම ආපහු මේ අමාත්‍යංශයේ යටතේ තියෙන ආයතන එකෙන් එක අරගෙන මේ ආයතන වලට මෙන්න කරන්න පුළුවන් වැඩ කටයුතු කියලා කියන එක කාලය මරා දැමීමක්. ඒ නිසා ඕන කෙනෙකුට ඒ හැන්සාඩ් දෙක අරගෙන කියවල බැලුවොත් පේනවා මේ ශේෂ්‍ය තුල හිටපු ඇමතිවරයෙක් විදියට රාජ්‍ය ඇමතිවරයෙක් විදියට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට මම කටයුතු කරපු සහ මම ඉදිරිපත් කරපු කාරණා. ඒ නිසා මම හිතන්නේ මේ විෂය බාර ඇමතිතුමනි විශේෂයෙන් පළවෙනි වැඩේ තමයි මේ ශේෂ්‍ය වලට අදාළ ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම. ජීජී පොන්නම්බලම් කර්මාන්ත ඇමතිතුමාගෙන් පටන් ගත්තම රමේෂ් පතිරණ ඇමතිතුමා දක්වා හිටපු දැන් ඉන්න ජනාධිපතිවරයාත් කර්මාන්ත ඇමතිවරයා විදියට හිටියා. කර්මාන්ත අමාත්‍යංශයට කර්මාන්ත පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න බැරි වුණා. මට මතකයි මම පත්වෙච්ච කෙටි කාලය තුල එතකොට අමාත්‍යංශ ලේකම් KDN රංජිත් අශෝක මහත්මයා එතකොට අමාත්‍යංශ මේ ප්‍රතිපත්ති සම්පාදනයේ සම්බන්ධයෙන් හිටියා සිතාරා ජයසේන අධ්‍යක්ෂතුමිය. ඊට පස්සේ තව මහත්මෙක් හිටියා මහසන්ත මහතා. මේ කට්ටිය එකතු වෙලා අපි කර්මාන්ත ප්‍රතිපත්තිය හදන්න පටන් ගත්තා. හැබැයි අපිට මාස දෙකයි වැඩ කරන්න උනේ ජනාධිපතිවරණයෙන් ප්‍රතිඵල වෙනස් වුණා. එතකොට ඒ 2019 නොවැම්බර් වෙනකොට ඒ තත්ත්වය වෙනස් වුණා. එතකොට හිටපු ලේකම්තුමයි මම දන්නේ සිතාරා ජයසේන මැතිණිය සහ මහසංක මහත්මයා අද ඉන්නවද කියලා අමාත්‍යංශේ. එතකොට ඒ පටන් ගත්ත කර්මාන්ත ප්‍රතිපත්තිය අවුරුදු 3ක් ගිහිල්ලා. දැන් කොරෝනා තිබුණා. වෙනත් ප්‍රශ්න තිබුණා. හැබැයි කර්මාන්ත ප්‍රතිපත්තිය හදාගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක හදාගන්න වැඩපිළිවෙල යන්න තිබුණා. අවුරුදු 3ක් ගිහිල්ලා. තාම කර්මාන්ත අමාත්‍යංශයට දාතික කර්මාන්ත ප්‍රතිපත්තිය හදාගන්න වෙලා තියෙනවා. ඒ වගේම තමයි. එතකොට කර්මාන්ත අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය එකට තිබුණේ. අපි කිව්වා රටේ වෙළඳ අමාත්‍යංශයට අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. ඒකට මුල පිරුවා. මම දන්නේ නැහැ දැන් අමාත්‍යංශ කඩනුවින්ද ඔබතුමාට ඒ ලිපි ගොනු ආවද නැද්ද කියලා. අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් වුමනයි රටට. එතකොට අදවත් මුල පුරන්න ගරු ඇමතිතුමා අභ්‍යන්තර වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කරනවා. ඊළඟට සම්පකාර ප්‍රතිපත්තිය. අපි නොසලකා හරලා තියෙන සම්පකාර කිව්වම අපේ ඔළුවට එන්නේ මකුළු දැල් මැඳුණු, දූවිලි පිරුණු, දූෂණයෙන් පිරුණු, බලය බෙදුණු නිසා මුකුත් කරන්න බෑ මධ්‍ය රජයට කියලා චෝදනා කරන කර්ම සම්පකාරය. හැබැයි ලෝකේ සම්පකාර ව්‍යාපාරය කියන්නේ ගරු කතානායකතුමනි ලංකාව තුල ගත්තා ලංකාවේ ජනගහනය 2,20,00,000. ලංකාවේ සමූපකාරිකයන්ගේ සංඛ්‍යාව 80,00,000. රටේ ජනගහනයෙන් 3%ක් ඉන්නවා සමූපකාරිකයෝ. හැබැයි ජාතික සමූපකාර ප්‍රතිපත්තිය පටන් ගත්ත එක හැදුවා ජනගත කරා ඒක එතනම ලොප් වෙලා තියෙනවා. ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන වෙනස් කළා එමතෝ ඉස්සරහට ගන්න. ඊළඟට පාරිභෝග අධිකාරිය. පාරිභෝග අධිකාරියේ පනත සංශෝධනය කරනවා කියලා බන්දුල ගුණදෙන එමතුමා කිව්වා. එතකොට ලසන්ත අලගියවන්න රාජ්‍ය එමතුමාට. දැන් අද වෙනකම් පාරිභෝග අධිකාරියේ පනත සංශෝධනය මන් දන්නේ පාර්ලිමේන්තුවට එන්නේ නැත්තේ ඇයි කියලා. අවුරුදු 3කට වැඩි. පාරිභෝග අධිකාරිය. ඒ නිසා මේ අමාත්‍යංශයට එක පැත්තෙන් මුදල් වෙනවා අඩුයි. අනිත් එක මේකේ දිනපතා දෛනික කටයුතු කරනවට අමතරව මේ ප්‍රතිපත්ති සමුදාය හදා ගන්න ඕනේ. රමේෂ් පතිරණ ඇමතිතුමා මම විශ්වාස කරනවා ඔහුට මේ පිළිබඳ උවමනාවක් තියෙනවායි කියලා ප්‍රතිපත්ති සම්පාදනය කරගන්න. දවසේ දෛනික කටයුතු ටික එදා වේල 2:00 පස් වගේ දුවන්න පුළුවන්. හැබැයි වැදගත්ම දේ ප්‍රතිපත්ති සම්පාදනය. ඒ නිසා මම ඉතා පැහැදිලිව ඔබතුමාලගෙන් ඉල්ලනවා මේ ප්‍රතිපත්ති සමුදාය සකස් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම මුල පුරන්නට ඕන. මොකද මම ඒ කාරණය දකින්නේ මම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් විදිහට පත් වුණාට පස්සේ මේ කර්මාන්ත වෙළඳ ශේෂ්‍ය පිළිබඳව අපේ පක්ෂය තුල ෂැඩෝ යුනිට් එක නැත්නම් ඡායා ඒකකයේ තුල මම මේක ප්‍රධානත්වයේ ගත්තට පස්සේ මම කල්පනා කරා මම විපක්ෂ නායකතුමාට කිව්වා මේ සෙල්ලම හරියන්නේ නැහැ ඉතිහාසයේ අවුරුදු 75ක් ළමන අවුරුද්දට නිදහස ලැබලා ආණ්ඩුවක් එන්න කිට්ටු වෙනකොට හැම පක්ෂයක්ම මොනවා හරි අටව ගන්නවා තමුන්ගේ හිතවත් කීප දෙනෙක් එකතු වෙලා අදහස් ටිකක් දාලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියලා කඩමාල්ලක් ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන කඩමාල්ල දානවා ඡන්දෙකට මේක තමයි අවුරුදු 75ක් නිල් පාට ආණ්ඩු කොළ පාට ආණ්ඩු නිල් පාට කොළ පාට කවලම් වෙච්ච ජාතික ආණ්ඩු රතු පාටයි නිල් පාටයි එකතු වෙච්ච ආණ්ඩු මේ ඔක්කොම එකතු වෙච්ච ගුණහංසාටක පාට ඔක්කොම කරේ මේක ඒ නිසා තමයි මේ රටේ තරුණ પરම්පරාව වෙනස් විදිය අරගලයක් කරලක් ගැහුවේ සම් මේ ප්‍රතිපත්ති කියන දේ හදා ගන්න ඕන දිනවන්න ඕන නායකයෝ නෙවෙයි ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න ඕනේ මොන පාට වෙන්න පුළුවන් ඒ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න ඕනේ සා ඊළඟ මැතිවරණයේදී ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවන්න ඒ ජයග්‍රහණය කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න කණ්ඩායමක් ඒ කණ්ඩායමේ නායකයෙක් ඉදී දැන් බුදුරජාණන් වහන්සේ අද උදේ ඉඳන්ම බණනේ මේක ඇහුවේ දැන් දවසක් කර දවසක් වගේ නාලාගිරිගෙනුත් බණ අහන්න වෙන තත්ත්වයක් නෑ ඉල්ල තියෙන්නේ දවසක් කර දවසක් මේකට ඇවිල්ලා මේ දේවදත්තගෙනුත් බණ අහන්න වෙලා තියෙනවා දැන් වැඩේ තියෙන්නේ බණ අහන්න ඕන අඟුලිමාර තරුන්ගෙන් කමන්නේ නැහැ මොකද දැන් බඩදරු අම්මලත් බය වෙනවා ඊයෙන් පස්සේ බඩදරු අම්මලත් බය වෙනවා අඟුලිමාල පිරිත අහන්න අඟුලිමාල පිරිත අහන්නත් බය වෙනවා ඊයෙන් පස්සේ ඔව් ඊයෙන් පස්සේ බඩදරු අම්මලා අඟුලිමාර පිරිත අහන්න බය වෙනවා අයි පිරිත ඇව්ව තාපත්තියක් වෙයි කියලා ඒ නිසා මම ආපහු සරයක් මේ කාරණට ආව ඉතා පැහැදිලිව මේ රටේ මේ කර්මාන්ත කරුව අද පත්ලා තියෙන தত্ত্বය අපි 1948 ඉඳලා 74 දක්වා ගියේ රජයේ මෙහෙවන දැඩි කර්මාන්ත ප්‍රතිපත්තියක් මත නැත්නම් රජයේ මෙහෙවන කර්මාන්ත ඒ දැඩි සංවරණ ක්‍රමවේදයක් ඔස්සේ ගියේ 77න් පස්සේ අපි විවෘත වුණා හැබැයි අපි ආනයනය කරපු අමුද්‍රව්‍ය පාවිච්චි කරගෙන අපනයනය සඳහා කරන කර්මාන්ත ඉහළ ගියා ඒ වගේම අපේ විදේශ ඍජු ආයෝජන වැඩි වුණා. කොරෝනා සහ පශ්චාත් කොරෝනා තත්ත්වයත් එක්ක අද අපිට තියෙන අභියෝග මොනවාද? සුළුවා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවොත්, මහා පරිමාණයේ කර්මාන්ත කරුවොත්, කර්මාන්ත වහලා දාන එක නවත්තන්න. ඔවුන් හිරලා තියෙන ණය පිළිබඳ විෂම චක්‍රෙන් මුදා ගන්න එක. ඒ වගේම දේශීය කර්මාන්ත කරුවා රකින්නක ආරක්ෂා කරන එක. සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත ප්‍රතිපත්තියක් හදලා තිබුණා මම දන්නේ නැහැ දැන් ඒ ලේකම්තුමා ඉන්නවද නැද්ද කියලා එතකොට හිටපු තාජුද්දීන් ලේකම්තුමාගේ කාලේ SME පොලිසියක් හදලා තිබුණා මම දන්නේ නැහැ ඒ SME පොලිසියක දැන් ගැලපෙන්නේ නැත්තම් වෙනස් කරගෙන හරි ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා ඊළඟට සම්ප්‍රදායික කර්මාන්ත කරුවා සම්ප්‍රදායික කර්මාන්ත කරුවා කියන්නේ රුපියල් සත විතරක් නෙමෙයි අපේ අනන්‍යතාවය අපේ අභිමානය රටේ කීර්තිය ඒ නිසා මෙන්න මේ කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරමු. ඒ වගේම තමයි බැංකු සහ මූල්‍ය ආයතන. හමුවේ කර්මාන්ත කරුවාට අධික පොලියක් සහිත ණය වලට යන්න බෑ. ඒ වගේම අද තිරසර සංවර්ධනයක් ගැන කතා කරද්දී තමුන්ගේ කර්මාන්තෙන් ඉවත් වෙන අපද්‍රව්‍ය කොයි විදිහටද කළමනාකරණය කරගන්නේ පරිසරයට, පසට, වාතයට, පොළවට ජනතාවට අසල්වැසියාට බරක් නොවන පරිදි. ඒ වගේම මහා පරිමාණයේ කර්මාන්ත ජනපද වෙන්න පුළුවන් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ක්‍රියාත්මක කරන ඍජුවම කර්මාන්ත අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන මේ කර්මාන්ත ජනපද මම දන්නේ කර්මාන්ත ඇමතුමනි මම හිතන්නේ ඔබතුමා 2019න් පස්සේ පත් වෙච්ච තුන්වෙනි කර්මාන්ත ඇමතිවරයා හෝ දෙවෙනි කර්මාන්ත විෂය භාර ඇමතිවරයා මම හිතන්නේ තුන. ඉතින් මේ අවුරුදු තුනට කර්මාන්ත ඇමතිවරු තුන්දෙනයි. හැබැයි අලුතෙන් කර්මාන්ත පුරවර එකක් හරි ඇති වෙලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මට තියෙන සොච්චම් වෙලා ඔබතුමාගේ වෙලාවේදී මට කියන්න ඇමතිවරු තුන්දෙනෙක් ආවා. හැබැයි කර්මාන්ත පුර කීයක් ඇති වෙලා තියෙනවද කියලා. ඒ නිසා මේක කේදදීගේ තත්ත්වය. එමෙන්න විශේෂයෙන් මම සඳහන් කරන්නට උමනයි ව්‍යාපාරී ව්‍යාපාර පද්ධති බිඳ වැටීම් නතර කරන්න විශේෂ ඒකකයක්. ඒ වෙනුවෙන් කර්මාන්ත කරුවෝ එක්ක නිතර අනවරත සංවාද ඇති කරන්න. අපි දන්නවා විවිධ කර්මාන්ත පුර තියෙනවා. ඒ කර්මාන්ත පුර වල ඔවුන්ගේ සංවිධාන තියෙනවා. ඒ වගේම සෙක්ටර්ස් 17ක් තියෙනවා. අමාත්‍යංශයෙන් මම දන්නේ නැහැ සෙක්ටර්ස් 17 වැඩි කළා නැහැ කියලායි මගේ අදහස. හැබැයි මේ සෙක්ටර්ස් 17 දැන් ආපහු 25ක් විතර වෙනකන් වැඩි කරන්න පුළුවන් අමතුමනි. දැන් මේ සෙක්ටර්ස් 17 බෙදලා සෑහෙන කාලයක් වෙනවා. දැන් මේ සෙක්ටර්ස් විද්‍යානුකූල ඔබතුමා උපදේශක කාර්ය සභාවක් ඇඳෙව්වොත් අපි ඇවිල්ලා අපේ අදහස් ටිකත් අපි ලබා දෙන්නම්. මේ සෙක්ටර්ස් දාහත දැන් 25කට විතර යන්න පුළුවන් කාලය ඇවිල්ලා තියෙනවා. සා ඒ කාරණය පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම විවිධ ආයතන අතර තියෙන සහසම්බන්ධය වැඩි දියුණු කිරීම. දැන් ගත්තොත් ජාතික ශිල්ප සභාව ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ලක්ෂල මේ තුන අතර සම්බන්ධතාවය ඇති කරන්න. ඒක ඇත්තටම එක ඔතොරිටි එකක් යටතේ මේ තුනම අංශ තුනක් බවට පත් කරන්න පුළුවන්. ඒකෙන් කාගේවත් අභිමානය ඇති වෙන්නේ නැහැ. මේක වැහිලා යන්නේත් නැහැ. එතකොට ලක්ෂල කියන නම ඕන අපිට. මොකද ලක්ෂල කියන නම තමයි ලෝකෙට යන්නේ. ඒ නිසා ලක්ෂල කියන නම ඕනේ. ශිල්ප සභාව කියන ආයතනය ඕනේ. නැෂනල් ඩිසයින් සෙන්ටර් එක ඕනේ නැත්නම් ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඕනේ. ඒතර හැබැයි මේ ශේෂ්ඨ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. මම නිකන් උදාහරණකින් මේකට කියන්නම්. දැන් බලන්න අද බතික් කර්මාන්තේ ඔබතුමා දන්නෝ ඔබතුමාගේ පුංචි අම්ම කෙනෙක් බතික් කර්මාන්තේ යනවා වැලිගම් ප්‍රදේශේ. ගරු කතානායකතුමනි අද බතික් කර්මාන්තේ කරගන්න බැරි අභියෝග තුන මොකද්ද? පළවෙනි එක ඉටි පිළිබඳ අභියෝගය. දෙවෙනි එක තුල්හිරිය වගේ පෙහෙකම් මල් වැහුණාට පස්සේ අමුරදි පිළිබඳ අභියෝගය. ඊළඟට ඩයි පිළිබඳ අභියෝගය. ඒ ඔක්කොම ආවත් අලවිය පිළිබඳ අභියෝගය. ඔබතුමා හොයලා බලන්න අද අලවිය ප්‍රශ්නයක්. ඉන්දුනීෂියන් බතික් වලට, මැලේෂියන් බතික් වලට, ඉන්දියන් බතික් වලට එකගත්තම අද බතික් කර්මාන්තේ අත්ලා තියෙන ඉරණම මාතර දිශික්කේ. මට වැඩිය හොඳට මේක ගරු කතානායකතුමා දන්න. මම මේ උදාහරණකින් කිව්වේ මෙන්න මේ තත්ත්වය තුළ තමයි අපි බලාපොරොත්තුනේ මේ අයවැයෙන් අඩුම ගානේ සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට, ඒ වගේම සම්ප්‍රදායික කර්මාන්තකරුවන්ට ස්ටිමියුලස් පැකේජ් එකක් දෙයි කියලා. සහන පැකේජ් එකක් දෙයි කියලා. ඒ අයගේ කර්මාන්ත ගොඩනංවා ගන්න. ආපෞසර සංචාරක ව්‍යාපාරයේ උද්දීපනය වෙනකොට ඒ සංචාරක ව්‍යාපාරෙත් එක්ක අනුබද්ධ වෙලා යන්න මේ වැඩපිළිවෙල ආරම්භ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒ සියල්ල අපිට හුදු බලාපොරොත්තු බවට පත් වෙලා තියෙනවා. සා මම විශේෂයෙන් මේ වගේම තමයි කර්මාන්තකරුවත් ව්‍යසායකයත් වෙළඳාංශයත් සම්බන්ධ ලංකාවේ තියෙන අමාත්‍යංශ අතර මේ කර්මාන්ත අමාත්‍යංශය වෙළඳ අමාත්‍යංශය කියන්නේ මේක මම හැමදෙස්සම කියනවා. මේක රමේෂ් පතිරණ කර්මාන්ත මුතුමාත් වෙනවා. From womb to tomb ගර්භාෂයේ සිට මිනිවල දක්වා මිනිස්යාගේ ජීවිතය බැඳලා තියෙන කර්මාන්ත අමාත්‍යංශය වෙළඳ අමාත්‍යංශයක වමන දාන්න ගත්තම ඔක්කාරයාවම ගිහිල්ලා HCG පොසිටිව්ද නෙගටිව්ද කියලා ටෙස්ට් එක කරගන්නේ සමුපකාර රෝහලේ. අන්න දැනගන්නවා ගැබිනි මමක් බවට පත් වෙලා කියලා. දරුවා උපදින්නේ සමුපකාර රෝහලේ. එතෙන්ට ඕන බඩු ටික ගන්න සමහරලාට අවශ්‍ය දේවල් ගන්න තියෙන කර්මාන්ත අමාත්‍යංශයට තියෙන කර්මාන්ත කරුව හදන නැප්කින් එක වෙන්න පුළුවන්, ඇඳුම වෙන්න පුළුවන් එතනින්. ඒ දරුවට පොත පැල පැන්සල අරන් දෙන්නේ අපි කර්මාන්ත ශේෂ හදන කර්මාන්ත කරුවා. අන්තිමට මැරුණම මිනි පෙට්ටිය ගන්න තියෙන සමුපකාර මල්ශාලා. එහෙම ගත්තම womb to tomb ගර්භාෂයේ සිට මිනිවල දක්වා. ඒ වගේම රටේ ජනාධිපති කින්දලා සාමාන්‍ය පොඩි මිනිස්සයා දක්වා හැම කෙනෙක්ම මේ පාරිභෝගික සමාජ කොටස්කාරයෙක්, පාරිභෝගිකයෙක්. එහෙනම් කර්මාන්තයි වෙළඳයි කියන අමාත්‍යංශ දෙක මේ රටේ සෑම කෙනෙකුටම අදාළ අමාත්‍යංශ දෙකක්. ඒකෙන් ගැලවෙන්න බෑ. සම මේ අමාත්‍යංශ දෙකට ඒකයි මම කිව්වේ දාලා තියෙන සත්‍ය. මට ප්‍රසන්න රණවීර මැතිතුමා ගැන මේ බොහෝ දෙනෙක්ට පහුගිය පාර්ලිමේන්තුව එක කතා කරනකොට අරේ මේ මිරිස් කුඩි අරකයි මේක තුනේ ඔක්කොම වැකිලා ගියා. එතුමා මැටි කර්මාන්ත අමාත්‍යංශය කියන එකත් එක පටන් ගත්ත දේ. එතුමා දන්නවා එතුමාට මම කීසරයක් පුජ්‍යලිකව හම්බෙලා ඒ වැඩේට මම එතුමාව උපස්තම්භනය කරන්න, එතුමාව ධෛර්යමත් කරන්න එතුමාට අදහස් දුන්නද කියලා. හද ලක්ෂ 60ක් දීලා මේ මිනිහට මොනව කරන්නද? ලක්ෂ 60කින් මොනව කරන්නද ප්‍රසන්න රණවීර මැතිතුමා? ඒ නිසා තමයි මම කියන්නේ මහ ලොකුවට කතා කරන්න නම් මෙතන ඇවිල්ලා උදේ ඉඳන් හවසනක වැඩිබණ කිය කටද පැත්තෙන් කෙළබේරි බේරි කතා කරන්න නම් වැඩිබණ. හැබැයි ක්‍රියාවදව දොනකොට අහිංසක කල්මාර්ථකරුවට ලැබුණු දෙයක් නැහැ. මම කියනවා ගරු කතානායකතුමනි මේ අංශ එළියට දාලා කොයි විදියට යන්නද කියලා. ඊළඟට වැවිලි කර්මාන්ත ගැනත් කතා නොකරොත් මාතර දිශිකේ දෙනියායේ මැතිවරණ කොට්ටාසේ ඔබතුමාත් නියෝජනය කරපු හක්මන මැතිවරණ කොට්ටාසේ මගේ අකුරැස්ස මැතිවරණ කොට්ටාසේ ඔබතුමා දැන් ඉන්න වැලිගම් මැතිවරණ කොට්ටාසේ මේ කමුරුපිටිය මැතිවරණ කොට්ටාසේ තේ කර්මාන්තයට විශේෂයෙන් අපේ කුරුඳු ලංකාවට යුනික් ලංකාවටම ආවේනික කුරුඳු මේ කුරුඳු විශේෂ ස්පීසිස් එක ලෝකෙ වෙන කොහෙවත් නැහැ. ඔබතුමාගේ ගාල්ල දිශිකේ කරන්දනියෙන් පටන් ගත්තම කුරුඳු වගා, ඒ වගේම කුඩා තේවතු මේ ශේෂවල ඇතිලා තියෙන தත්ත්වය ගම්මිරිස්, ඒ වගේම කරාබුනැටි, එන්සල්, මේ ශේෂවල ඇතිලා තියෙන තත්ත්වය විශේෂයෙන්ම කුඩා තේවතු හිමිය අද පත්ලා තියෙන තත්ත්වය ඇමතුමාට මම ඉතා කාර්මික කියනවා එක එක්කෙනා ගෙනත් දෙන කඩදාසි පඩංගුණන් ඔබතුමා කියවල රවටෙන්න එපා ඔබතුමා ශේෂ පරීක්ෂණ කරා ඔය විශ්වාසවන්ත නිලධාරීන්දව ශේෂය හොයලා බලන්න පෙන්නන යථාර්ථ නෙමෙයි ඕක ඔය විදිහට ඇඳුවා ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ඩඩ්ලි සෙන්නක මහත්තයා 1965 70 කාලේ උඩින් එක්කන් ගිල චොපර් වලින් මේ වගා සංග්‍රහය කියලා සල්විනියා පිරිකල තිබුණ වැව් පෙන්නුවා කුඹුරු පෙන්නුවා අන්තිමට 1970 ඩඩ්ලි සෙන්නක මහත්තයාගේ ආණ්ඩුව නට්ටම් වෙලා පැරදුනා දකුණු කොළඹ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගෙන් පටන් ගත්තම තිස්සමාරාමේ ටෙනිසන් ඇදිරි සූර්ය මන්ත්‍රීතුමා දක්වා යන්තම් දිනුවේ විජයනන්ද දහනායක මහත්තයා විතර 70 කාලේ ඉතුරු ඔක්කොම හොදලා ගියා ඩඩ්ලි සෙන්නක මහත්තයාට වගා සංග්‍රහය කියලා අඳපු ඇඳිල්ලට ඒ නිසා ඉතා වැදගත් දේ තමයි මේ තේ කර්මාන්තය ඇතුළු අනිකුත් භවභෝග පිළිබඳව. ඒ වගේම මම අවසන් විනාඩි කීපය ඔබතුමාට සඳහන් කරනවා අපේ රටේ වෙළඳැමතුමත් කර්මාන්තැමතුමත් එකතු වෙලා මේ කර්මාන්ත සහ වෙළඳ පිළිබඳ සංස්කෘතියක් ඇති කරන්න ඕනේ. ඒ සංස්කෘතිය පටන් ගන්න ඕන කොතනින්ද? පාසලෙන්. පාසලෙන් කර්මාන්ත පිළිබඳවත් විවසායකත්වයේ පිළිබඳවත් පටන් ගන්න ඕනේ. අනිවාර්යෙන්ම සංස්කෘතියක් මම කියන්න ඕන කතානායකතුමනි මම ඉස්සෙල්ලම අර යන කෝච්චි අන්තිම පෙට්ටිය වගේ මාව ආණ්ඩුව හොදලා හොදලා නස්පුට්ටලා සෙත්ත පෝච්චිලා යන වෙලාවේ කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය කරපුවාම 2018 ඒත් මට ඉන්න උනේ සතිතුරා ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති වෙලා ඔබතුමා කර්මාන්ත එමෙති වුණා ඒ වෙලාව නේද මට ඇත්තටම ලැජ්ජයි හිතුණා ඇයි මං කර්මාන්ත සහ වෙළඳ කටයුතු වල නියෝජ්‍ය අමාත්‍ය හැබැයි මම වාණිජ හා ගිනුම් කරලා තිබුණේ සාමාන්‍ය පෙළට විතරයි. ඒකට මට 100ක් තිබුණා. අනිත් විෂයන් වලට D එකක් තියෙදි C තිබුණු තුනෙන් එකක් තමයි කරන්නේ. මම 2019 පෙරදුනාට පස්සේ මම MBA එකක් කරා. මම ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් කරා. ඇයි? මේ ශේෂය පිළිබඳව ඉගෙන ගන්න ඕන වෙච්චි. එතකොට මේ කර්මාන්ත වෙළඳ ශේෂය පිළිබඳව සංස්කෘතියක් වුමනයි. ඒක අපි ඇඟේ තියෙන්න ඕන කියලා හැඟුණු නිසා. ඊට පස්සේ මම ඒක ඉවරනකොට මේ තිරසර කළමනාකරණය පිළිබඳ MSc එකක් කරන්න පටන්
ගත්තා. දැන් මන්ත්‍රීතුමා තවත් විනාඩි 4ක් ඔබ තුමා වැඩිපුර අරගෙන තියෙනවා.
හරි. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා මේක පටන් ගන්න ඕන පාසලින්. පාසලින් ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ තියෙන පාරිභෝග අධිකාරියට පුළුවන් සංගම් හදන්න. කර්මාන්ත අමාත්‍යාංශයට පුළුවන් නව විස අර මේ නවෝත්පාදන කටයුතු සිදු කරන ආයතනත් එක්ක එකතු වෙලා පාසල් මට්ටමින් මේ කටයුතු කරන්න. ඒ පාසල් මට්ටමින් කරනකොට අර සම්ප්‍රදායික කර්මාන්ත දේශීය කර්මාන්ත වලත් වෙනම අංශයක් පටන් ගන්න පුළුවන්. අර 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනයේ ඒක අරමුණක් වුණේ ඒක. අද ඒ පිළිබඳ විද්‍යාපීඨ වල ඉගැන්වීම් වැහිලා ගිහිල්ලා. ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලන්නේ මේ කර්මාන්ත පිළිබඳව රට දාලා යන එක නවත්තන්න ඕන නම් රටට ආදරේ પરම්පරාවක් හදන්න ඕන නම් ව්‍යවසාය පිළිබඳව පොඩි කාලේ ඉඳලා මේ හැඟීම් ඇති කරන්න ඕන නම් අපේ ඇස් මස් ලේ ඇට නහල් මිදුළු මේව සිංහලෙන් කියන්නම් මේ ඔබතුමාට ඇනටොමිකල් වර්ඩ්ස් තේරුණාට මේ සභාවෙ ඉන්න අයටයි රටේට තේරෙන්නේ නැති හින්දා මම කියන්නේ මේ කාරණය පිළිබඳව මම ඉතා පැහැදිලිව කියන්නේ මේ හැඟීම ඇති කරන්න පාසල් මට්ටමේ ඉඳලා මේ වැඩපිළිවෙල ආරම්භ වෙන්න ඕනේ. ඒ කාරණේ මේ අවුරුද්දේ ලබන 2023 දී ඇමතිතුමාලා දෙන්න වැවිලි කර්මාන්තෙයි කර්මාන්තෙයි ව්‍යවසායක සහ වාණිජ ශේෂයේ පාසල් දරුවෝ ඉලක්ක කරගත්ත කර්මාන්ත වෙළඳ වැවිලි කර්මාන්ත සංස්කෘතියක් රටේ ඇති කරන්න මුල් වුණොත් මේ අවුරුද්ද හම්බෙච්ච සොච්ච මුදලෙන් ඒකට වැඩිපුර කරන්න වෙන මොකුත් ඕනේ නැහැ. ඒ ඇති. බොහොම සුති.
විනාඩි 5ක් 6ක් වැඩිපුර නම් තියෙනවා. නලින් ෆර්නැන්ඩෝ මුතුම
ගරු කතානායකතුමනි 2023 අයවැයට අදාළව වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ වැවශීෂයන්ට අදාළ කාරක සභා විවාදයට සම්බන්ධ වී මගේ අමාත්‍යාංශය සහ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීමට මගේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම වර්ෂයේ මෙම අමාත්‍යාංශයේ කාර්යභාරය හා මෙහෙවර ඉටු කිරීමලා රාජ්‍ය අමාත්‍ය විරේන්ද්‍රන් මැතිතුමා සහ
ඕඩර් ප්ලීස් කරු එමුතුමා කොකිලා ගුණවදන මැතිණිය මූල ආසනයට
රාජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන් මැතිතුමා, අමාත්‍යංශ ලේකම්, අතිරේක ලේකම්වරු ඇතුළු කාර්ය මණ්ඩලය, ආයතන ප්‍රධානී සහ ආයතනවල සභාපතිතුමනි ලබා දුන් සහායකත්වයේ සම්බන්ධයෙන් ඔවුන්ට මගේ ස්තුතිය ප්‍රකාශ කිරීමට මෙම අවස්ථාවක් කරගන්නවා. ගරු මූලාශ්‍රණයේ දින ගරු මන්ත්‍රීතුමියනි, පසුගිය කාල සීමා තුළ අපේ රටේ ජනතාව ඩොලර් අරමුදය, තෙල් අරමුදය සහ ආර්ථික අරමුදය හමුදේ දැඩි ලෙස පීඩා වින්දා. තෙල් හා ඩොලර් අරමුදය නිසා පසුගිය කාල වකවානුව තුළ භාණ්ඩ හා සේවා මිල අසීමිත ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ අතර, තෙල් පෝලිම් ගෑස් පෝලිම් හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට වින්දා. ආර්ථික දේශපාලනික අරමුද රැසක් පැනනැගී ඇති අවස්ථාවක ගරු ජනාධිපතිතුමා මේලට බාරගත්තා. මේ සියලු අරමුද හමුවේ රටේ ආහාර හිගවීම තුළින් ආහාර මිල ඉහිල ගිය බඩු මිල සහ ආහාර ලබා ගැනීමට ඇති ආපන ශාලාවල පිසින ලද ආහාර විකිණීමද අඩාල වී තිබ්බා. ගරු කතානායක ගරු මන්ත්‍රීතුමිනි, මෙම අරමුදේ හමුවේ අපේ රටේ ජනතාව ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉදිරියේදී ආහාර හිගයක් ඇතිවෙයි කියන බය අපේ රටේ ජනතාවට තිබ්බා. උදාහරණයක් ගත්තොත් මම හිතන්නේ ඔබ සියලු දෙනාට මතක ඇති, රටේ ජනතාව ගිහිල්ලා වී නිෂ්පාදනය කරන ප්‍රදේශවලින් ගිහිල්ලා වී ගෙනල්ලා තමන්ගේ ගෙවල් වල තියාගන්න යුගයක් අපිට මතක ඇති. පහුගිය මාස කීපයකට ඉස්සෙල්ලා මොනහරි වුණොත් ඒ වී ටික හාල් කරලා කොහොම හරි කන්න පුළුවන් කියන මතය අපේ රටේ ජනතාව අතරට ආවා. මේ හේතුවෙන් වෙළඳපොළ තුළ ඇත්තරම හාල් හිගයක් ඇති වුණා. රටේ පැවති පීඩාකාරී ආර්ථික තත්ත්වය තුළ රටේ ජනතාවට පත්ව සිටින ආර්ථික හා මානසික පීඩාකාරී තත්ත්වයෙන් මිදීම සඳහා ගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ භාවිතා කළ උපාය මාර්ග වලින් අපේ අමාත්‍යංශයට අත්කර ගැනීමට හැකි වූ ප්‍රගතිය ගැන මම සතුටු වෙනවා. අද ගරු ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලය විසින් රටේ පැවති අර්බුද මැඩ පැවතුනගත් උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. විශේෂයෙන් ඉහළ ගිය ජීවන වියදම කළමනාකරණය කිරීමට දුෂ්කර වූ අවස්ථාවක කෙටි කාලීන හා මධ්‍යම කාලීන විසඳුම් සොයා ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් දුෂ්කර වූ අවස්ථාවක මෙම අමාත්‍යංශයේ සාර්ථකව මෙහෙයවීමට අවස්ථාව ලැබීම ගැන නිහතමානීව මම සතුටු වෙනවා. එම ජීවන වියදම කළමනාකරණය කිරීමට අමාත්‍යංශගත් උත්සාහයන් සහ එහි ප්‍රතිඵල පිළිබඳ අමාත්‍යංශ නිවේදන මගින් අවස්ථා කීපයේදී මම මෙම ගරු සභාව දැනුවත් කර තියෙනවා. ඒ වගේම වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂතා පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මම කරුණු ඉදිරිපත් කළා තියෙනවා. සා මුලසුන උපන අපේ ගරු මන්ත්‍රීතුමියනි, මම විශේෂයෙන්ම මේ අමාත්‍යංශය ගැන කතා කරද්දී මට මේ අමාත්‍යංශයේ විෂය පතේට අදාළ විශාල ආයතන සංඛ්‍යාවක් තිබ්බත් අපි මූලිකව ලංකා සතු සායතන හරහා මේ රටේ ජනතාවට අවශ්‍ය කරන පහසුකම් බඩු අවශ්‍ය කරන බඩු මිල සාමාන්‍ය බඩු මිලකට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන වැඩපිළිවෙළක් කරන ආයතනයක් විදිහට පාරිභෝගික ජනතාවට සහන මිල යටතේ පාරිභෝගික භාණ්ඩ විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා පිහිටවන ලද ලංකා සතු සායතනයේ මා සභාපතිත්වය දරන ලද සම්පූර්ණ අවුරුදු 10ක කාලය තුළ ආයතනයේ අඛණ්ඩව ලාභ ලබන ආයතන ලෙස මහ භාණ්ඩාගාරයට වැය බරක් නොදෙන ආයතනයක් ලෙස ලංකා සොස් ආයතනය පවත්වාගෙන යෑමට මට හැකි වුණා. මම මෙම ගරු සභාවට කියන්න කැමතියි, රටේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල තොග පවත්වා ගනිමින් වෙළඳපොළේ මිල ස්ථාවර කිරීමේ හස්තයක් ලෙස කටයුතු කරන ලංකා සොස් ආයතනය විෂය භාර ඇමතිවරයා ලෙස මා භාර ගැනීමේදී ලංකා සොස් ආයතනයේ මහා භාණ්ඩාගාරයට වැය බරක් පාඩු ලැබෙමින් තිබුණා. එහි සමස්ත අලාභයේ බිලියන 20ක් බවට පත් වී තිබ්බා. එමෙන්ම අලිවිසල් රාක සම්පූර්ණ හිස්ස තිබූ අතර ආනයනය කරුවන් සහ තොග වෙළෙන්දන් ලංකා සොස් ආයතන පාඩු ලබන තත්ත්වය පැවති නිසා භාණ්ඩ ලබා දීමෙන් වැළකී සිටියා. මා මෙහි ක්‍රියාකාරකම් හා තොග ලබා ගැනීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කරුවන් සහ තොග වෙළෙඳුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුවා. දැන් නැවතත් මෙම සතුස ලංකා සොස් ආයතනය මගින් සිදු කරන ලබන ජාතික මෙහෙවර සැලකිල්ලට ගෙන සුපිරි වෙළඳසල් ජාලය සහ විරුද්ධ වෙළඳපොළේ විකුණු ලබන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල නිරන්තරයෙන් නිරීක්ෂණය කර එම මිල ගණන් වලට සාපේක්ෂව තරංකාරී ලෙස විශේෂයෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගික ජනතාවට වෙළඳපොළේ පවතින ලිමිට වැඩිය අඩුවෙන් මිලට සැපීමල මෙම කෙටි කාලය තුළදී අපිට හැකියාව ලැබුණා. ඒ අනුව රතු පරිප්පු සුදු සීනි සුදු ලුණු සුදු කැකුළු රතු කැකුළු සම්බ නාඩු හාල් මැස්සො ටින් මාළු වියලි මිරිස් තිනුගු පිටි සහ වටාන පරිප්පු මිල අඩු කරනු ලැබුවා. සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ 125කින් පමණ විකුණුම් මිල අඩු කිරීමටද කටයුතු කෙරුවා. උදාහරණයක් ලෙස රතු පරිප්පු ජූලි මාස පැවති මිල රුපියල් 595ක් වූ අතර අදවන විට රුපියල් 389ක් වන අතර එය 152ක අඩුවීමක් වෙලා තියෙනවා. ඒ වගේම සුදු ලුණු 152කින්ද සුදු සීනි මිල 133කින්ද අඩු කිරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ තුලින් වෙළඳපොළ ස්ථායි කිරීමටත් පාලනය කිරීමටත් හැකියාව ගැන මම ගරු සභාවේ අවධානය යොමු කරනවා. ඒ වගේම මුලසුර වන ගරු මන්ත්‍රීතුමියනි, ලංකා සතුස ආයතනය 2022 මැයි මාසයේ සිට ජූලි මාසයේ හැර අඛණ්ඩව ආදායම් වැඩි වූ අතර ඔක්තෝබර් මාසයේ පමණක් ආදායම් මිලියන 5389ක් බවට පත් කරගත්තා. මේ අනුව පසුගිය වසරේ සමග සාපේක්ෂව සස්සා බලද්දී 400ක වඩා ප්‍රතිශතයකින් ආදායම් වැඩි වූ අතර දළ ලාභයේද වැඩි වී තිබෙනවා. මහජන බැංකුවේ ණය සඳහා මාර්තුවල සිට රුපියල් මිලියන 40 සිට මිලියන 130 දක්වා වර්ධනය වී තිබෙනවා. මේක තමයි අපිට තියෙන දැනට ගැටලුව. විශේෂයෙන්ම මේ ආයතනය මූල්‍ය පහසුකම් ලබාගෙන ණය ලබාගෙන තියෙනවා මහජන බැංකුවෙන්. අපි මුලදි ගෙව්වේ මේකට මිලියන 40ක් පමණ පොලියක්. නමුත් අද වෙද්දී ඒකේ මිලියන 135ක් 140ක් බවට පත් වෙලා මිලියන 100ක් වැඩිපුර පොලිය ගෙවන්න අපිට සිද්ධ වෙලා තියෙනවා මේ බැංකු පොලිය වැඩිවීම තුලින්. ඒ නිසා මේ හේතු ගොඩනගෙන සුද්ධ ලාභයට අහිතකර බලපෑමක් සිදු වී තියෙනවා. මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාර සාකච්ඡා කර මෙම ඉහළ යන පොලී අනුපාතය අඩු කර ගැනීමට හැකියාව පවතිනවද බව සොයා බලන්න කටයුතු කරනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශය යටතේ තියෙන STC ආයතනයේ දේශීය වී නිෂ්පාදන පහත වැටීමත් තුළ වෙළඳපොළේ සහල් හිගයක් ඇති වුණා. ඒ හේතුවෙන් දේශීය වෙළඳපොළේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවට කඩිනම් විසඳුමක් ලෙස සහල් සඳහා සහතික මිලක් කඩමින් නියම කිරීමෙන් හා එම මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට හැකිවන පරිදි STC ආයතනය මගින් යටතේ සහල් ආනය කිරීමට කටයුතු කෙරුවා. ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 14,982කුත් සම්බා සහල් මෙට්‍රික් ටොන් 12,374කුත් සුදු කැකුළු සහල් මෙට්‍රික් ටොන් 3,504කුත් ආනයනය කර පාඩුවකින් තොරව ලංකා සස්සා අලවිචාකා ජාලය වෙත ලබා දී ඒ හරහා STC ආයතනය කටයුතු කෙරුවා. ඒ තුලින් අද වනට වෙළඳපොළේ සහල් මිල ස්ථාවරය කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම STC ආයතනයේ පාඩු ලැබීම වළක්වමින් ගනු ලැබි ප්‍රතිපත්තිය තීරණ මත දැන්ට මෙම ආයතන ලාභදායී තත්ත්වකින් පවත්වාගෙන යාමට හැකියාව ලැබී තියෙනවා. එමෙන්ම රටට අවශ්‍ය ඇමෝනියම් නයිට්‍රේට් ආනයනය කර බෙදහැරීමේ තනි අයිතිය STC ආයතනය වෙත පැවරී තිබ්බා. ඉන්දියාව විසින් ඇමෝනියම් නයිට්‍රේට් අපනයන තහනම් කිරීම මගින් රට තුළ පුපුරන ද්‍රව්‍ය කර්මාන්තයේ පසුබෑමට ලක් වී තිබ්බා. නැවතත් ඇමෝනියම් නයිට්‍රේට් STC ආයතනය මගින් ආනයනය කර බෙදහැරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ආහාර දෙපාර්තමේන්තුව අපි ගත්තොත් විශේෂයෙන්ම පහුගිය අවුරුද්ද තුළ ආහාර දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් කෙරුවා. හේතුව තමයි මේ තිබ්බ ආහාර අර්බුදයත් ඒ වගේම අපිට විදේශ රටවලින් ලබා දුණු සහන සඳහා ආධාර ලබා දුණු ඒ ආධාර බෙදාහැරීමේ මූලික කටයුත්ත ආහාර දෙපාර්තමේන්තුව මගින් සිදු කරා. ආහාර දෙපාර්තමේන්තුව විසින් රටේ පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ ඉන්දියාව මැලේසියාව සහ චීන රජයෙන් ඖෂධ ඇතුළු ආහාර ද්‍රව්‍ය සහනාධාර වශයෙන් ලැබුණු සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරිබෙටි මෙට්‍රික් ටොන් 500ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 500ක් ඇතුළත්ව තිබුණා. මෙම සහනාධාරයේ බෙදවු ලයිස්තුව සැකදීමේදී ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ 2019 වර්ෂයේ ගෘහ ඒකක ආදායම් හා වියදම් සමීක්ෂණයේ දරිද්‍රතාවයේ දර්ශක සැලකිල්ලටගෙන සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ පරිදි ඔවුන්ගේ පෝෂණ මට්ටම සැලකිල්ලටගෙන අඩු ආදායම් ලාභී පවුල් මිලියන 2ක් පමණ ජනතාවට බෙදලා දුන්නා. ඒ වගේම මැලේසියානු ආධාරද හඳුනාගත් අඩු ආදායම් ලාභී පවුල් වලට හා පිරිවෙන් අධ්‍යාපන ලැබන ගිහි පැවිදි සිසු සිසුවියන් වෙත බෙදහැරීමට කටයුතු කෙරුවා. ඒ වගේම ආහාර දෙපාර්තමේන්තුව හරහා ඉදිරි වර්ෂයේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල ආරක්ෂිත තොගයක් පවත්වා ගන්න කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම තමුල්නාන්සලා දන්නවා පසුගිය කාලයේ වෙද්දී සාමාන්‍ය මේ රටේ ආර්ථික අහේනියක් ආර්ථික ප්‍රශ්නයක් වෙද්දී බහණ්ඩ වෙළඳ මිල වැඩිවීම මහණ්ඩ මිල බහණ්ඩ වෙළඳ පොළ නැති වුණාම විශාල මැදිහත් වීමකට රජයට මැදිහත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය මේ වැඩ කටයුත්තේදී ඉතාමත් බාර දුර කටයුත්තක් මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න උත්සාහ කරුවා. ඒ වැඩ කොටස කෙරුවා. විශේෂයෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂාව හා විකුණුල ළමන බහන්ඩවල ගුණාත්මක භාවය තහවුරු කිරීමලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී කටයුතු කාර්යක්ෂම කර මෙහෙයවීමට අවශ්‍ය තීන්දුව තීරණ ගැන ඒ තුළින් ඇති ඇතැම් බහන්ඩ සහතික මිල නියම කර සහ එම මිල පවත්වාගෙන යෑම සහ ඒ පිළිබඳ වෙළඳපොළ අධීක්ෂණයේ කටයුතු පුළුල් කර තියෙනවා. එමෙන්ම ආහාර ආරක්ෂණය සහ පාරිභෝගික අයිතීන් සුරකීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිම අධිකාරී පනත අවශ්‍ය සංශෝධන මේ වෙනිදාත් හඳුනාගෙන අතර කඩිනම් මේ පාර්ලිමේන්තු අනුමැතිය ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බුද්ධික ප්‍රතිරණ ගරු මන්ත්‍රීතුමා යෝජනා කෙරුවා ඒ පාරිභෝගික කටයුතු අධිකාරියේ පනත වෙනස් කිරීම. අපි සියලු දේ කරලා ඉවරයි. අපි මේ එන සතිය වෙද්දී නීතිපතිතුමාට ඒ සම්බන්ධව වාර්තාව අපි ඉදිරිපත් කරලා ඒ අනුමැතිය අරගෙන මම හිතන්නේ ඊළඟ පාර්ලිමේන්තු වාරයේදී අපිට ඒ පනත වෙනස් කරන්න පාර්ලිමේන්තුවට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම එතුමාගේ විශේෂයෙන්ම මම ඒකත් එක්කම කියන්නම්, එතුමා පාසල් දරුවන්ව සඳහා අවශ්‍ය කරන්නේ මග පෙන්වීම එහෙම නැත්නම් ඒ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් පාසල් ගණනාවක් මේ අධ්‍යාපන කටයුතු වලට පාරිභෝගිකයෙක් විදියට කොහොමද ඒ දැනුම වැඩිම කරගන්නේ කියන ඒ වැඩපිළිවෙළත් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම 2022 වර්ෂයේ පාරිභෝගික සේවා ආරක්ෂණ හා සහන සේවා මගින් රුපියල් මිලියන 90ක් පමණ උපයාගෙන තියෙනවා. ඒ වගේම රට තුළ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳ අවධානම පවතින අවස්ථාවක පාරිභෝගික ජනතාවට වෙළඳපොළ හැසිරීම පිළිබඳ දැනුවත් කරමින් සහන සැලසීමට මැදිහත් වී කටයුතු කරමින් සිටිනවා. මෙම අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ මේ වන විට සියලුම දිස්ත්‍රික් ආවරණය කරන පරිදි ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ සහභාගිත්වයෙන් සභාපතිවරයෙන් පාරිභෝගික සේවා කමිටු පිහිටීමට කටයුතු කරලා තියෙනවා. නිසා මේක විශේෂයෙන් මම අමාත්‍යවරයා වශයෙන් පත් වුණාට පස්සේ මම ගත්තු තීන්දුවක් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම ප්‍රාදේශීය ලේකම්වරයාගේ සභාපතිවත්වයෙන් පාරිභෝගික කමිටුවක් අපි පිහිටලා තියෙනවා. ඒ සේවා කමිටුව හරහා රැස් වුණාම මේකට වෙළඳ සංවන් ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ඇතුළත් වෙලා තියෙනවා. මේ අය සාකච්ඡා කළ වෙළඳපොළේ තියෙන බහණ්ඩවල අඩුවීමක්, බහණ්ඩවල මිල වැඩිවීමක්, ඒ වගේම බහණ්ඩවල ගුණාත්මක පිළිබඳ ප්‍රශ්න තියෙනවා නම්, ඒ වගේ මේ ප්‍රදේශයේ නිෂ්පාදනයකට බහණ්ඩවලට වෙළඳපොළක් හොයාගන්න බැරි නම්, ඒ වෙළඳපොළ කොයි කායගෙන්ද ඒකට සම්බන්ධීකරණය කරන්න අවශ්‍ය වෙන්නේ? එහෙම නැත්නම් ඒක අපනයනය කරන්න පුළුවන් බහණ්ඩේ ප්‍රදේශවල තියෙනවද කියලා අඳුනගෙන ඒ වාණිජ දෙපාර්තමේන්තුව ඒ වගේම අපනයන සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධීකරණය කරලා ඒ අයට වෙළඳපොළක් ලබා දෙන වැඩපිළිවෙලකට අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ පාරිභෝගික කමිටු සේවා කමිටු ක්‍රියාත්මක වෙන්න ගත්තට පස්සේ මම හිතන්නේ වෙළඳපොළ තුළ යම් බලපෑමක් වෙළඳපොළ තුළ හැසිරීම පිළිබඳ අපේ අමාත්‍යාංශ ඍජු අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕන දේශීය ගොවි නිෂ්පාදනය සඳහා වෙළඳපොළ පුළුල් කිරීමට පාරිභෝගික ජනතාවට එළවළු සහ පළතුරු හිගයකින් තොරව බෙදා හැරීමටත් නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර සම්බන්ධීකරණයක් ගොඩනැගීමට දිවයින පුරා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන වඩාත් කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශකයන් ලබා දීමට කටයුතු කරන අතර විශේ෷ ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධව එහි කළමනාකරණ ව්‍යුහය පවතින ආර්ථිකයට ගැළපෙන පරිදි ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේකේ මෙහිදී දේශීය ගොවියට සාධාරණ මිලක් ලබා දීම සහ පාරිභෝගිකයන් දැරිය හැකි මිලකට විශේෂයෙන් එළවළු සහ පළතුරු බෙදා හැරීම සහතික වීමට යාන්ත්‍රණයක් හඳුනා දීමද මෙම ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම තුළින් බලාපොරොත්තු වෙනවා.
දැනට මිනිත්තු දෙකක කාලයක්
දැනට අක්‍රියව පවතින ආර්ථික මධ්‍යස්ථාන ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කර පළදායි වෙනත් කාර්යයන් සඳහා ප්‍රයෝජන ගැනීමට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු මුලසුන මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමිනි විශේෂයෙන්ම ආර්ථික මධ්‍යස්ථන අපි ආරම්භ කරද්දී මේකේ අපේ අරමුණ උනේ දේශීය ගොවියා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක්. නමුත් අවුරුදු 25කට 30කට පස්සේ අපි දිහා බලපුවම මේකෙන් ගොවියට සාධාරණයක් එනවද? මේකෙන් අතරමැදි වෙළෙන්ද වැඩි ප්‍රමාණයක් ප්‍රයෝජන ගන්නවද? ඒක නැවත කොහොමද වෙළෙන්දන්ට එහෙම නැත්නම් වෙළෙන්ද සහ මේ කෘෂි නිෂ්පාදකයන්ට මේක සමානව මේ අයිතිවාසිකම් ලැබෙන වැඩපිළිවෙලක් එහෙම නැත්නම් ප්‍රතිසංස්කරණයක් අපිට කරන්න අවශ්‍යතාවය වෙලා තියෙනවා. ඒ වගේම සමූපකාර ශ්‍රේෂ්ඨයේ ගත්තොත් නාගරික පාරිභෝගික සිට ග්‍රාමීය පාරිභෝගික දක්වා ඉතා සමීප සේවාවක් කාලයක සිට සපේන සමූපකාර සමිති මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන යටතේ බෙදා හැරීම සිදු කිරීමටත් එයින් අඩු ආදායම් ලාභී පවුල්වල පෝෂණය මට්ටම ඉහළ ලංවා ජීවන යති මිහිරයන් පාලනයේ දායක කිරීමටත් සමූපකාර ශ්‍රේෂ්ඨය කටයුතු කරලා තියෙනවා. එමෙම අද ආහාර සුරක්ෂතාව පිළිබඳ මුළු රටම කතා බහ කරනවා. විශේෂයෙන් මේ රට තුළ ආහාර සුරක්ෂතාව තහවුරු කිරීම පිළිබඳ රජයේ දැඩි අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව රට තුළ ආහාර සුරක්ෂතාවේ තහවුරු කිරීම සඳහා ප්‍රජාවගේ ආදායම් ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා තරුණ කාන්තා ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට මගේ අමාත්‍යාංශයේ අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව දැනට ස්වයන් රැකියා නිලන කාන්තා ව්‍යවසායකයන් අත දීම සහ ඔවුන්ට නවීන තාක්ෂණය හඳුන්වා දීමටත් විභවතාවය සහිත කාන්තාවන්ට ස්වයන් රැකියා අවස්ථා හඳුනා දීමටත් ස්ත්‍රී මූලික ගෘහ ඒකකල කාන්තාවන් සඳහා ඔවුන්ගේ විභවතාවයන්ට ගැළපෙන ස්වයන් රැකියා අවස්ථා ලබා දීමටත් ආබාධිත කාන්තාවන්ගේ ආර්ථික සෞවිභල්‍ය ගැනීම සඳහා ස්වයන් රැකියා අවස්ථා නිර්මාණය කරන දීමටත් මෙම ව්‍යාප්තිය හරහා ඉටු කිරීමද අපේක්ෂා කරනවා. ඒ තුලින් ග්‍රාමීය ආර්ථික සෞවිභල්‍ය ගැනීමට අපේක්ෂා කරන අතර විශේෂයෙන් මේ තුලින් මාර්ගයේ අවසාන පිළිතුරු කතාවට දෙන මිනිත්තු දෙක ගන්න එකට මිනිත්තු පහ. මේ තුලින් ග්‍රාමීය ආර්ථිකයේ සෞවිභල්‍ය ගැනීමට අපේක්ෂා කරන අතර විශේෂයෙන් මේ තුලින් කාන්තාවගේ ගෘහ ආර්ථිකයේ ශක්තිමත් කිරීම තුලින් දරිද්‍රතාව මට
විපහාදීමට අවසාන කතාවක් නැමේ
අවසාන පිළිතුරු කතාවක් තියෙනවද?
නෑ.
ආයෙත් දෙන්න මිනිත්තු දෙකක්. යෝග්‍ය ප්‍රතිලාභින් අඳුනා ගැනීමත් ඒ ග්‍රාම සේවා වසම්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් නිර්දේශකවල ලබන අයදුම්පත්‍ර අමාත්‍යාංශයේ පිහිට ලැබූ ව්‍යාප්ති කමිටු වෙත යොමු කිරීමෙන් අනතුරුව අදාළ ස්වයන් රැකියා වැඩිදියුණු කිරීම ස්වයන් රැකියා ලාභීන්ගේ ආදායම් පුළුල් කිරීම සඳහා නව ස්වයන් රැකියා ආරම්භ කිරීමට යෝග්‍යතාවය සපුරා තිබෙන කාන්තා ව්‍යවසායකයන් අවශ්‍ය උපකරණ මෙම අමාත්‍යාංශයේ යටතේ ලබා දීමට කටයුතු කරනවා. මේ සඳහා ප්‍රතිපාදන ගෘහ ආර්ථික සංවර්ධන ජාතික වැඩසටහන ක්‍රියාත්මක සඳහා
දෙදාස් අධේකනාගන්
yes honorable minister please put in the my 1 minute you take my time honorable minister நீங்க உண்மையிலே பேசின திட்டங்கள் சரியான நடைமுறைக்கு வருகிற போது உண்மையிலே நல்ல திட்டங்கள். என்னுடைய கேள்வி என்னென்றா பிரதேச சபைகளின் ஊடாக நீங்கள் கிராமிய உற்பத்தியாளர்களை நடத்துவதற்கான ஒரு கமிட்டியை நீங்கள் போட்டிருக்கிறீர்கள், வரவேற்கத்தக்கது. அதில் மக்கள் பிரதிநிதிகள் கலந்து கொள்ள முடியுமா?
அனிவாரியமாக புலுவாம். அப்பிட ஏ பிராதேசிய லேகம் துமாகே කැඳවීම මත අදාළ ඒ ප්‍රදේශවල මන්ත්‍රීවරුන්ට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම ආර්ථික මධ්‍යස්ථාන හරහා විශේෂයෙන් වෙළඳ දෙපාර්තමේන්තුව මෙම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂා අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අනතුරුව ඉන්දියාව, රුසියාවේ, තායිලන්තයේ, මැලේසියාව, බංග්ලාදේශයේ, එක්සත් රාජධානියේ, නවසීලන්තයේ, දකුණු අප්‍රිකාව සහ ගානා, මෙක්සිකෝ වැනි රටවල තානාපති සමග සාකච්ඡා කරා. එෙහිදී ශ්‍රී ලංකා අනෙකුත් රටවල් සමග ඇති කරගත් ද්විපාක්ෂික වෙළඳ සම්බන්ධතා නැවත සමාලෝචනය කළ යුතු බව නිරීක්ෂණය වුණා. අපනයන හා ආනයන ආශ්‍රිතව විදේශ වෙළඳපොළ තුලදී ඇතිවන ආරවුල් සහ මැදිහත් ගැටලු නිරාකරණය කිරීමටත් ද්විපාර්ශ්වික බහුපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් වර්ණීය වෙළඳ ගිවිසුම් තුළින් වෙළඳපොළ ආයෝජනය හා විදේශ විනිමය අවස්ථා පුළුල් කර ගැනීමටත් නව විදේශ වෙළඳපොළ අවස්ථා හඳුනා ගැනීමටත් මාගේ අමාත්‍ය සැලිතේ ක්‍රියාත්මක වාණිජ දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මහපොළ සම්බන්ධව කතා කරන්න ඕන. විශේෂයෙන්ම මහපොළ අධිවේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 16,000කට ප්‍රමාණයක් අපේ අමාත්‍යංශ සැලිතේ මහපොළ මගින් ලබා දෙනවා. වසරකට රුපියල් බිලියන 1.6 පහයක් පමණ වෙන් කරනවා. ඒ මුදල තවත් වැඩි කරන්න අපි අවස්ථාව ලබා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ වෙනකොට විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම අමාත්‍යාංශ සියලු නිලධාරීන් ඇතුළු මේ කෙටි කාලය තුළ අපි ලබාගත්ුවේ යම් දියුණුවක් එහෙම නැත්නම් මේ වෙළඳපොළ පාලනය කර ගැනීමට අවස්ථාව ලබා දීම සම්බන්ධනුත් ඒ වගේම විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහ කැබිනට් මණ්ඩලයටත් මගේ විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන ගමන් මේ අයවැය මේ කතාව මේ සභාගත කරන විසිර ඉල්ලීම් කරනවා.
බොහොම ස්තුතියි. Honorable is Adekarnathan, you have 10 minutes.
10 minutes. நன்றி. தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைக்கு கைத்தொழில் அமைச்சு, வர்த்தக வாணிப மற்றும் உணவு பாதுகாப்பு அமைச்சு, பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு ஆகிய துறைகளிலே பேசுவதற்கு விளைகின்றேன். உண்மையிலே இந்த துறையிலே இருக்கின்ற அமைச்சர்கள் மிகவும் மக்களை நேசிக்கின்ற அமைச்சர்களாக காணப்படுகிறார்கள், அதைவிட இளைஞர்களாக காணப்படுகிறார்கள். உண்மையிலே இந்த அமைச்சுக்கள் நல்ல முறையிலே செயல்படுவமாக இருந்தால் எங்களுடைய உள்நாட்டு உற்பத்தி என்பது வெளிநாட்டு வருமானத்தை பெருக்குவதற்கான ஒரு முறையை மேற்கொள்ள முடியும். அதற்கான வெளிநாட்டு வருமானத்தை இதன் ஊடாக எங்களுடைய நாட்டின் பொருளாதாரத்தை மேம்படுத்துவதற்கான முறையை கையாள முடியும். இதில் முதல்ல கைத்தொழிலை எடுத்துக்கொண்டால் எங்களுடைய வடக்கு பிரதேசத்திலே பார்த்தோம் என்றால் இந்த தென்னை ஊடாக பெறப்படுகின்ற உற்பத்தி பொருட்கள் நிறையவே இருக்கின்றன. அதிலே குறிப்பாக எங்களுடைய பிரதேசத்திலே இந்த தலைமை தாங்கும் பெண்கள் அதைவிட வறுமை கோட்டு கீழ் இருக்கின்ற குடும்பங்கள் இந்த உற்பத்திகளை அந்த பனையினுடைய ஓலையினூடாக பல உற்பத்திகளை செய்கிறார். அப்படி அந்த உற்பத்திகளை செய்து அதை சந்தைப்படுத்த முடியாமல் இருக்கின்ற ஒரு நிலை காணப்படுகிறது. ஆகவே இந்த இந்த அதைவிட ஒடியல் பினாட்டு அந்த பனங்கற்கண்டு போன்ற பொருட்கள் இன்றைக்கும் அதொரு மிக வெளிநாடுகளிலே வெளிநாட்டு இன்றைக்கு இங்கே வருகின்ற வெளிநாட்டவர்கள் அதை விரும்பி ஏன் இங்கே தென்னிலங்கையிலே இருக்கின்ற மக்கள் கூட அதை விரும்பி வாங்குகின்ற ஒரு நிலை காணப்படுது. இந்த சந்தைப்படுத்தல் என்பது அங்கு பெருசாக இல்லை என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அமைச்சர் இதிலே கவனம் எடுக்க வேண்டும். இந்த விடயங்களை சந்தைப்படுத்துவதன் ஊடாக உண்மையிலே ஒரு வருமானத்தை ஈட்டுகின்ற செயற்பாடுகளை நாங்கள் பார்க்க முடியும். யாழ்ப்பாணத்திலே எடுத்துக்கொண்டால் சிறு சிறு என்ஜிஓஸ்கள் அந்த பொருட்களை வாங்குகிறார்கள். மன்னாரை பொறுத்தமட்டிலே அந்த நிலைமை மிக குறைவாக இருக்கும் நினைக்கின்றேன். இந்த கடைகளிலே போட்டுத்தான் அவர்கள் அந்த பொருட்களை விலை விற்கின்ற சூழல் ஏற்படுகிறது. மன்னாரை பொறுத்தமட்டிலே ஒடியல் மிக பிரபலியமான ஒரு பொருளாக அங்கு காணப்படுகிற அந்த ஒடியலுடைய அழகு மன்னாரிலே ஒரு வித்தியாசமான முறையிலே அது இருக்குது. அது சந்தைப்படுத்துகின்ற முறையிலே அது இல்லை. கடைசி மட்டும் அந்த ஒடியலை வைத்துக்கொண்டு எங்களுடைய நுகர்வோர்கள் மிகவும் கஷ்டப்படுகிறார்கள். இப்ப தென்னிலங்கையிலே வந்து அந்த அந்த ஒடியல்களை வாங்கி போகின்ற நிலைமை இல்லை என்றால் அந்த ஒடியலுக்கு ஒரு கேள்வி இல்லாத ஒரு நிலைதான் இருக்கிறது. ஆகவே இந்த பனை உற்பத்தியின் ஊடாக பெறுகின்ற பொருட்கள் நீங்கள் சந்தைப்படுத்துகின்ற ஒரு விடயத்தை கையாள வேண்டும் என்ற கோரிக்கையை நான் முன்வைக்க விரும்புகின்றேன். அமைச்சர் அவர்கள் பேசுகின்ற போது நான் செவிமடித்தேன். முக்கியமான நல்ல விஷயங்களை அவர் எடுத்துச் சொன்னார்கள். முதலாவது இந்த கடைகள் அதாவது விலை நிர்ணயம் என்பது இப்ப நீங்க சொன்னீங்க உள்ளிக்கு பல பொருட்களை விலை நிர்ணயம் செய்யப்பட்ட ஒரு விலை குறைக்கப்பட்டதாக நீங்கள் சொன்னீர்கள் உங்களுடைய பேச்சிலே. ஆனால் இந்த விலை நிர்ணயம் என்பது எங்களுடைய பல பெரிய பெரிய வியாபாரிகள் சிறு சிறு கிராமங்களிலே போய் அதை பிடிக்கின்றோம். ஆனால் பெரிய பெரிய வியாபாரிகள் தாங்கள் நினைத்த விலையைத்தான் விற்கிறார்கள். அரசாங்கம் ஒரு விலையை கொடுத்தால் கூட, இப்ப சதோசாவிலே அந்த குறைந்த விலையிலே கொடுக்கப்பட்டாலும் ஒரு பொதுவான விலை என்பது அரசாங்கம் வெளியிலே சொல்லப்படுகிறது. அவை அமைச்சரவர்கள் இதிலே கவனம் செலுத்த வேண்டும். இந்த நுகர்வோருக்கான இந்த விலை பொருட்களை விலை குறைகின்ற உற்பத்தி பொருட்களாக இருக்கலாம் அல்லது விலை குறைத்து விற்கின்ற சூழலை எங்களுடைய மாவட்டங்களில் அதை கண்டுபிடிக்கின்ற பிடிக்கின்ற ஒரு சூழலை உருவாக்க வேண்டும். இந்த லஞ்சத்தை வாங்கிட்டு அவர்கள் கண்டும் காணாமல் இருக்கிற ஒரு நிலையை நாங்கள் மாற்ற வேண்டும் என்றால் அப்பாவி மக்கள் இந்த பொருளாதார சூழலில் நீங்கள் விலையை குறைக்கிறீர்கள், ஆனால் அப்பாவி மக்கள் அந்த கூடுதலான விலையிலே தான் சாமான் வாங்க முடியாமல் திண்டாடி கொண்டிருக்கிறார்கள். ஆகவே இந்த கடைகளிலே கூடுதலான விலைக்கு விற்கின்ற கடைகளை நீங்கள் மூட வேண்டும். அந்த நிலை வருகின்ற போதுதான் சாதாரண மக்கள் குறைந்த வழியிலேயே பொருட்களை வாங்க முடிகின்ற ஒரு நிலை காணப்படும். இது பெரிய ஒரு மாவியா, பெரிய பெரிய முதலாளிமார் தங்களுடைய பொருட்களை தாங்கள் நினைத்த இந்த சந்தர்ப்பத்தை பயன்படுத்தி தாங்கள் நினைத்த பொருட்களை தங்களுடைய விலைக்கு தாங்கள் நினைத்த விலைக்கு விற்கின்ற ஒரு பாபெரும் அநியாயம் நடந்து கொண்டிருக்கிறது. அமைச்சர் அவர்கள் இதிலே கவனம் எடுக்க வேண்டும். அந்த வகையிலே நான் அவரிடம் கேட்ட கேள்வி என்னென்றால், இந்த கிராமப்புறங்களிலே உங்களுடைய திட்டம் அருமையானது, அந்த திட்டத்தை நடைமுறைப்படுத்துகிறது என்றால் மக்களுடைய பிரதிநிதிகள் அதிலே கலந்து கொள்ள வேண்டும். நான் நினைக்கின்றேன் நீங்கள் அதை அந்த குழுக்களை அமைத்து விட்டதாக சொன்னீர்கள், ஆனால் இற்ற வரைக்கும் எங்களுக்கு தெரியவில்லை அது குழு கூடுகிறதா அல்லது இந்த சந்தைப்படுத்துகின்ற எங்களுடைய விவசாயிகளை அல்லது உற்பத்தி செய்கிற உற்பத்தியாளர்களை கூடி கலந்து சதைத்தார்களா என்பது எங்களுக்கு தெரியவில்லை. நான் உங்களுடைய உரையிலே இந்த விலை நிர்ணயம் கூட அந்த பிரதேச செயலத்தின் ஊடாக இருக்கின்ற குழு கண்டுபிடிக்க வேண்டும் என்று சொல்லுகிறீர்கள், ஆனால் இற்றவரைக்கு நடந்த மாதிரி எனக்கு தெரியவில்லை. இதிலே உங்களுடைய கண்காணிப்பு இருக்க வேண்டும் என்றால் மக்கள் பிரதிநிதிகளும் அதிலே இடம்பெற வேண்டும். அவர்களும் அந்த விடயத்திலே இருக்கின்ற போதுதான் சரியான முறையிலே உங்களுடைய திட்டம் நல்ல முறையிலே நடைபெறுகின்ற ஒரு வாய்ப்பாக இந்த எங்களுடைய விவசாயிகள் அல்லது உற்பத்தி செய்கின்ற சாதாரண மக்கள் உங்களுடைய திட்டத்தினூடாக பயனடைய முடியும். இல்லை என்றால் அவர்களுடைய உற்பத்தி பொருட்கள் இன்றைக்கு எங்களுடைய விவசாயிகள் கத்தரிக்காய் ஒரு கிலோ வாங்குகின்ற விலை நான் நினைக்கின்றேன் 30 ரூபா 40 ரூபா 50 ரூபாக்குள்ள, ஆனால் அது வெளியிலே சந்தைக்கு விற்கப்படுகின்ற விலை 400 ரூபாய். அப்ப விவசாயி எப்படி ஒரு நன்மையை பெற முடியும்? ஆகவே எங்களுடைய இந்த திட்டம் அருமையானது, அதை நாங்கள் நடைமுறைப்படுத்துகின்ற ஒரு நிலை வருகின்ற போது கண்டிப்பாக இது அந்த திட்டம் உண்மையிலே அருமையான அந்த சாதாரண விவசாயிகள் தங்களுடைய உற்பத்தியை நல்ல முறை நல்ல விலைக்கு கொடுக்கின்ற வாய்ப்பை உருவாக்க முடியும். அந்த திட்டத்தை நீங்கள் நடைமுறைப்படுத்துகின்ற ஒரு சந்தர்ப்பத்தை உருவாக்க வேண்டும் என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. இதிலே அமைச்சர் அவர்களே ஒரு விடயத்தை நான் சொல்ல வேண்டும். அமைச்சர் பேசுகின்ற போது சொன்னார்கள் ராஜாங்க அமைச்சர், இந்த அரிசி இறக்குமதி என்பதும் இந்த அரிசியை சதோசாவின் ஊடாக அல்லது இங்கே இருக்கின்ற எங்களுடைய விவசாயிகளுடைய நெல்லை வாங்கி அது ஒரு நிர்ணயிக்கப்பட்ட விலையிலே எடுக்கப்படுகிறது என்றெல்லாம் அமைச்சர் சொல்லியிருந்தார். இதிலே ஒரு எங்களுடைய விவசாயிகள் மிகவும் கஷ்டப்பட்டு கொண்டிருக்கிறார்கள். ஏனென்றால் இந்த நெல் சந்தைப்படுத்தும் சபை 125, கீரி சம்பா 130க்கு எடுக்கிறது கவர்மெண்ட் நிர்ணயிக்கப்பட்ட விலை, ஆனால் அது எடுப்பதில்லை. இன்றைக்கும் வீடுகளில் எங்களுடைய விவசாயிகள் நெல்லை வைத்துக் கொண்டிருக்கிறார்கள், ஆனால் நாங்கள் வெளியில் இருந்து அரிசியை இறக்குமதி செய்கிறோம். ஆகவே இந்த நெல் சந்தைப்படுத்தும் சபையின் ஊடாக நீங்கள் நெல்களை வாங்குவீர்களா இருந்தால் இந்த விவசாயிகள் அதன் ஊடாக எட்டுகின்ற வருமானத்தை பசலை வாங்குவதிலும் இந்த முறை விவசாயத்தை மிக சிறப்பாக செய்வதற்கும் வாய்ப்பளிக்க முடியும். ஆகவே இப்பொழுது விவசாயிகளுடைய வீடுகளிலே நெல் இருக்கிறது, ஆனால் நெல் சந்தைப்படுத்தும் சபை என்பது நெல்லை வாங்குவதற்கான நிதி இல்லாமல் இருக்கிறது. ஆகவே நாங்கள் வெளிநாட்டிலே இறக்குமதி செய்கின்ற அந்த அரிசிகளை நிறுத்திவிட்டு இந்த முறையினூடாக அதை எப்படி நாங்கள் மக்களுக்கு கொடுக்கலாம் என்றால் சதசுவாடாக கொடுக்கலாம், சமுத்தி பெறுகின்ற எங்களுடைய மக்களுக்கு அதை கொடுக்கலாம். இப்படியான வழியை நாங்கள் கையாள வேண்டும். அவ்வளவுதான். உள்நாட்டில இருக்கின்ற விவசாயிகள், அது வடக்கு கிழக்கன்றில் இந்த இலங்கை பூராவும் இருக்கின்ற எங்களுடைய விவசாயிகளுடைய நிலைமை மேம்படுவதற்கான வாய்ப்புகள் உருவாகும். ஆகவே சந்தைப்படுத்தல் என்பது இந்த நெல்லையும் இதிலே உள்ளடக்கப்பட வேண்டும். அந்த வகையிலே அமைச்சர் பேசின ராஜாங்க அமைச்சர் பேசிய விடயத்தை நாங்கள் பார்க்கின்ற போது அமைச்சர் இந்த நெல்லை வாங்கி நெல் சந்தைப்படுத்தும் அந்த சபையின் ஊடாக பொருட்கள் அந்த நெல்லை விற்கின்ற ஒரு வாய்ப்பை உருவாக்க வேண்டும். இந்த விடயத்திலே உணவு பாதுகாப்பு விஷயத்தை நான் உணவு பாதுகாப்பு சம்பந்தமாக சில விடயங்களை பேசலாம் என்று நான் நினைக்கின்றேன். எங்களுடைய பிரதேசத்திலே உளுந்து, ஹவுப்பி போன்ற உற்பத்தி பொருட்கள் விவசாயிகள் செய்து கொண்டிருக்கிறார்கள். ஆனால் அதற்கு விலையும் வந்து விலை நிர்ணயம் என்பது ஒருதரும் அதை கவனிப்பதில்லை. எங்களுடைய விவசாய அமைச்சர் அவர்கள் இந்த உளுந்து உற்பத்தியை மேம்படுத்துவதற்கான முறைகளை கையாண்டு வந்தாலும் இந்த உங்களுடைய அமைச்சின் ஊடாக இந்த உளுந்து உணவு பாதுகாப்பு விடயத்தில் உளுந்தை கவுப்பியை நல்ல விலைக்கு வாங்குகின்ற ஒரு திட்டத்தை நீங்கள் அறிமுகம் செய்ய வேண்டும். இந்த அந்த விடயத்திலே எங்களுடைய விவசாயிகள் மிக ஒரு நன்மை கருதுகின்ற விடயமாக அது அமையும் என்பதை நான் அமைச்சரிடம் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே இந்த விடயத்திலே நான் எனது நண்பர் ரமேஷ் பத்ரன் அவர்கள் அமைச்சராக இருந்து கொண்டிருக்கிறார். ராஜாங்க அமைச்சரும் இதிலே மிக திறமையானவராக அவருடைய உரையிலே கேட்கக்கூடியதாக இருந்தது. ஆகவே இந்த மீண்டும் வினயமாக நாங்கள் கேட்கின்றோம், இந்த உற்பத்தி பொருட்கள் அந்த எங்களுடைய சாதாரண மக்கள் செய்கின்ற உற்பத்தி பொருட்களையும் நெல்லை வாங்குகின்ற ஒரு நிலைப்பாட்டையும் அதே போல கருவாடை வெளியிலே அனுப்புகின்ற ஒரு நிலை இப்பொழுது இல்லை. ஆகவே மீனை கருவாடாக்கி வைக்கின்ற சாதாரண சிறு கைத்தொழிலாளர்கள் மிகவும் சிரமத்துக்குள்ளாக இருக்கிறார். ஆகவே அரசாங்கத்திடம் இந்த நிதி ஒதுக்கீடு, இந்த வரவு செலவு திட்டத்திலே நிதி ஒதுக்கீடு மிக குறைவாக இருந்தால் இதை வைத்துக் கொண்டு எங்களுடைய விவசாயிகளுடைய உற்பத்தியாளர்களுடைய வருமானத்தை எட்ட முடியும் என்பது என்னுடைய ஆலோசனையாக இருக்கிறது. ஆகவே இந்த பனையால் உற்பத்தி செய்யப்படுகின்ற பொருட்கள், கருவாடு போன்ற பொருட்கள், எங்களுடைய நெல்லை வாங்குகின்ற அந்த நிலையில் உங்களுடைய செயல்பாடுகள் சரியான முறையிலே அமைய வேண்டும் என்று நான் கேட்டுக்கொள்கிறேன். இந்த பெருந்தோட்டம் என்பது மலையகத்திலே மக்கள் மிகவும் சிரமப்பட்டுக் கொண்டிருக்கிறார்கள். எங்களுடைய அமைச்சரவர்கள் பத்திரன அமைச்சரவர்கள் மிக அதிலே ஆர்வமாக இருப்பவர். நான் நினைக்கின்றேன் அந்த விடயத்திலே அதைவிட தென்னைகளும் எங்களுடைய பிரதேசத்திலே நீங்கள் வழங்குகின்ற ஒரு முறையை கையாளுகிற ஒரு சிந்தனையோடு இருக்கிறீர்கள் என்று நான் நினைக்கின்றேன். உண்மையிலே எங்களுடைய பிரதேசத்திலே இந்த போரால பல நிலங்கள் தென்னை நாட்டப்படாது இன்றைக்கும் இருக்கிறது. மற்றது பழைய மரங்கள் இப்பொழுதும் இருந்து கொண்டிருக்கிறது. அந்த வகையிலே எங்களுடைய அந்த சிந்தனை என்பது செயல் வடிவம் பெறுகின்ற வாய்ப்பு வருகின்ற போது செயல் வடிவம் பெறுகின்ற வாய்ப்பு வருகின்ற போது உங்களுடைய மக்கள் மிகவும் ஒரு தங்களுடைய சொந்த காலிலே நிற்கின்ற வாய்ப்புகளை உருவாக்க கூடும் என்பது என்னுடைய கருத்து. ஆகவே இந்த விடயத்திலே அமைச்சர்கள் தங்களுடைய கவனத்தை எங்களுடைய விவசாயிகள், எங்களுடைய உற்பத்தியாளர்கள், குறிப்பாக இந்த பெண்கள் தலைமை தாங்கும் குடும்பங்கள், ஏழை குடும்பங்கள் செய்கின்ற உற்பத்தி பொருட்களை நீங்கள் நல்ல முறையிலே அதை சந்தைப்படுத்துகின்ற வாய்ப்புகளை உருவாக்க வேண்டும் என்று கேட்டு, இதேவிட நேற்றைய தினம் ஜனாதிபதி அவர்கள் எங்கள் முதல் முன்னாள் ஜனாதிபதி அவர்கள் தன்னுடைய மாவட்ட அபிவிருத்தி சபை சம்பந்தமாக உரையாற்றுகின்ற போது அதை அவர் விரும்புகிறார் போல் தெரிகிறது. அவருடைய காலத்திலே இதை செய்யாது, இதை யோசிக்காது, இப்பொழுது அதை பேசுகின்ற ஒரு நிலை, அது மிகவும் ஒரு தோல்வி கண்ட ஒரு சார்ல்ஸ் நிர்மலநாதன். ஹவு மெனி மினிட்ஸ் மேம்? முன்னாள் ஜனாதிபதி அவர்கள் பேசுகின்ற போது இந்த மாவட்ட அபிவிருத்தி குழு சம்பந்தமாக அது தோல்வி கண்ட ஒரு முறையை பேசிக்கொண்டிருக்கின்ற போது ஜனாதிபதி அவர்கள் அதை நடைமுறைப்படுத்த போவதாக ஒரு செய்தியை ஒரு பாராளுமன்றத்திலே எடுத்து கூறினார்கள். உண்மையிலே ஏன் அதை சொன்னார் என்று தெரியவில்லை. அவர் அந்த 13 மேலே அல்லது இனப்பிரச்சினை தீர்வதற்கான முறையை தான் கையாளப் போகிறேன் என்று ஒவ்வொருவர் மேலும் கையை நீட்டி, இங்கே மனோகணேசன் இருக்கிறார், பல பேரிட்டும் கையை நீட்டி நீங்கள் அதற்கு உதவ முடியுமா என்றெல்லாம் கேட்டு, கடைசியிலே எங்களுடைய முன்னாள் ஜனாதிபதி மஹிந்த ராஜபக்சே அவர்களிடமும் கேட்டு அவரும் 13+ என்று சொல்லுகின்ற ஒரு வாய்ப்பை உருவாக்கிவிட்டு இன்றைக்கு மக்கள் எதிர்பார்ப்பு இந்த இனப்பிரச்சினைக்கு தீர்வு கிடைக்கின்ற சந்தர்ப்பம் இருக்கிறது. ஏனென்றால் ஆளுங்கட்சியும் எதிர்க்கட்சியும் இணைந்து இந்த விடயத்திலே தங்களுடைய கவனத்தை செலுத்துவதற்கான வாய்ப்புகள் வருகின்ற போது ஏன் இதை சொன்னார் என்பது அதிர்ச்சி அளிக்கிறது என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். எங்களுடைய இந்த திட்டம், இந்த முறை என்பது தோல்வி கண்ட முறை. ஆகவே நாங்கள் சமஷ்டி முறையிலான ஒரு தீர்வை எட்டுகின்ற அந்த சந்தர்ப்பத்திலே, அதை கேட்கின்ற சந்தர்ப்பத்திலே, இவ்வளவு விலை கொடுத்து இந்த நிலத்தை காப்பாற்றுகின்ற எங்களுடைய இளைஞர்களுடைய இளைஞர் யுவதிகளுடைய அந்த இரத்தம் இந்த நாட்டிலே பறந்து கிடக்கின்ற சூழல், இந்த சமஷ்டி முறை என்பது இந்த அக்கிய இலங்கைக்குள் இந்த எங்களுடைய இனங்கள் எல்லாம் ஒன்றாக இணைந்து தங்களுடைய சுதந்திரமான வாழ்க்கையை இந்த நாட்டிலே வாழ்வதற்கான ஒரு முறையை கையாள நினைக்கின்ற, ஆசைப்படுகின்ற ஒரு சூழலை உருவாக்கிவிட்டேன் என்று சொன்ன ஜனாதிபதி அவர்கள், உண்மையிலே அது எங்களுக்கெல்லாம் ஒரு அதிர்ச்சியை தருகிறது. மாவட்ட அபிவிருத்தி குழுவா அபிவிருத்தி திட்டமா தீர்வாக வரப்போகிறது என்று கேள்வி எழுப்புகின்ற ஒரு அதிர்ச்சியை எதிர்பார்க்கின்ற ஒரு நிலை காணப்படுகிறது. நான் ஒன்றை சொல்லி முடிக்கின்றேன். தமிழ் தரப்புகள், தமிழ் பேசும் எங்களுடைய நாடாளுமன்ற உறுப்பினர்கள், கட்சிகள், எங்களுடைய நாங்கள் ஒற்றுமையாக இந்த விடயத்தை கையாள வேண்டும். இல்லை என்றால் பேசுகிற மேசையிலே இருந்து கொண்டு எங்களுக்குள் ஒற்றுமை இல்லை, எங்களுக்குள் சரியான ஒரு ஒற்றுமை இல்லாது நாங்கள் மாறி மாறி பேசுகிறோம், அந்த வகையிலே இந்த தீர்வை நாங்கள் கொடுக்க நினைக்கின்றோம், எங்களுக்குள் ஒற்றுமை இல்லாததால் இந்த தீர்வு கிடைக்கின்ற வாய்ப்பு அகந்து போகிறது என்று சொல்லுகின்ற அந்த அபாயகரமான அந்த அந்த சொல்லுகின்ற வாய்ப்பை எங்களுடைய தமிழ் கட்சிகள் ஒரு காலம் விட்டுக் கொடுக்கக்கூடாது, ஒரு காலம் அந்த சந்தர்ப்பத்தை உருவாக்கக்கூடாது என்று கூறிக்கொண்டு வாய்ப்பளித்ததற்கு நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.